You're with SBS Radio. Find more great stories in your language at sbs.com.au.
SBS World News, ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
නොවැම්බර් මාසයේ අවසාන සතිය තමයි මේ ලැබිලා තියෙන. අද ඉන්නේ අපි අවසාන දවසේ, නොවැම්බර් මාසයේ අවසාන සිකුරාදා. සිකුරාදා දවසේ නිත්‍ය විශේෂාංගයක් තමයි ලෝවට විශේෂාංගය කියන්නේ. ලෝකයේ වටේ ගිහිල්ලා ගෙවිගෙනන සතියේ උණුසුම් සහ වැදගත් තොරතුරු එක මිටට කැටි කරලා ගෙනෙන විශේෂාංගය. සුපුරුදු විදිහට අපිත් සමග අපේ හිතවතා සම්බන්ධ වෙලා ඉන්නවා AFP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල්, අයිබෝන් සුබ දවසක් ඔබට.
අයිබෝන් මధుර සුබ දවසක්.
හොඳයි, අපි මේ දවස්වල තවත් ආන්දෝලනාත්මක කාරණාවකින් තමයි දවසේදී අපේ කතාබහ පටන් ගන්නේ. රුසියාව සහ යුක්‍රේනය අතර ඔබ දන්නවා පසුගිය දශක කිහිපය තුළතම සීතල යුද්ධ කිහිපයක්ම ඇති වුණා. ඒ අතරතුරේදී මෑත භාගයේදී නැත්නම් පසුගිය සතියේදී තවත් ප්‍රවෘත්තියක් වාර්තා වුණා. රුසියාව විසින් යුක්‍රේනයට අයත් නෞකාවන් තුනක් තමන්ගේ ග්‍රහණයට නතු කරගත්තා කියලා. ඉන් අනතුරුව යුක්‍රේනය යුරෝපා සංගමයෙන් සහ බටහිර ලෝකයෙන් ඉල්ලලා තියෙනවා අමුතු ආකාරයේ ඉල්ලීමක්. මේ ඉල්ලීමත් එක්ක ජාත්‍යන්තර දේශපාලනය දෙදරීමකට ලක් කළා. අපි කැමති අමල් මේ සම්බන්ධයෙන් මුලින්ම තොරතුරු දැනගන්න.
මෙතන මధుර, යුක්‍රේනය සහ රුසියාව අතර තියෙන මේ ඝර්ෂණය ඇත්තටම මේ ඉරිදා වෙනකොට යුක්‍රේනයට අයත් නෞකා තුනක් රුසියාව ඒ නෞකාවල සිටපු නැවියන් සමග අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ නැවියන් මුදාහැරීමවත් මේ වෙනකොට රුසියාව ඒකට එකඟ වෙලා නැහැ. ඇත්තටම යුක්‍රේනය යුරෝපේ නේටෝ සංවිධානයේ රටවල් වලට ඉතාමත්ම පක්ෂව කටයුතු කරාට ඔවුන් නේටෝ සංවිධානයේ සමාජිකයෙක් නෙවෙයි. නමුත් යුක්‍රේනයට යම් කිසි විදියකින් පිටස්තර බලවේගයකින් තර්ජනයක් ඇති වෙනවා නම් ඒ අවස්ථාවේදී නේටෝ රටවල් උදව් කිරීමට බැඳී තිබෙන විදිහේ කිවිසුමකුත් තියෙනවා. ඉතින් මේ අවස්ථාවේදී යුක්‍රේනය ඒ යුරෝපයේ අනෙකුත් රටවල් විශේෂයෙන්ම නේටෝ සමාජිකයෙන් ඉල්ලීමක් කළා කිව්වේ දැනට තමන්ට ඒ සහාය දක්වන ප්‍රකාශවලට අමතරව ඇත්තටම යුදමය වශයෙන් යුක්‍රේනයට සහාය දෙන්න කියලා. යුක්‍රේනය සහ රුසියාව අතර ඒ තිබිච්ච අර්බුදය උග්‍රවන්නට හේතුවක් තමයි යුක්‍රේනයට අයිති වෙලා තිබුණු ක්‍රයිමියාව කියන ප්‍රදේශය මේ මෑතකදී රුසියාව විසින් බලහත්කාරයෙන් අත්පත් කරගත්තා. ඉතින් ඇත්තටම මේ ප්‍රදේශයේ යුක්‍රේනයේ සිට කළු මුහුද දක්වා නෞකා ගමන් කිරීමේදී ඇත්තටම රුසියාවත් යුක්‍රේනයටත් අතර තියෙන ඒ මුහුදු තීරයකින් ගමන් කරනකොට මේ ප්‍රශ්නය දිගින් දිගටම ඇති වෙන නිසා මේ ප්‍රදේශයේ කළු මුහුදට ඇතුල් වෙන ස්ථානයේ යම් කිසි විදිහකට නේටෝ සංවිධානයේ ආරක්ෂාවක් සලසන්නටයි කියලා තමයි යුක්‍රේනය ඉල්ලීමක් කළේ. නමුත් ඒකට මේ වෙනකොට යුරෝපයේ රටවල් සහ ඒකම නේටෝ සමාජිකයන් අතර එකඟතාවයක් තියෙන බවක් පේන්නෙට නැහැ. ඔවුන් විශ්වාස කරන්නේ මේ අවස්ථාවේදී යුක්‍රේනයට සහාය දැක්වීමක් හැටියට විශේෂයෙන්ම නාවික හමුදාවක් හෝ ඒ යුද ආධාර ලබා දුන්නොත් මෙතන යුරෝපයේ විශේෂයෙන්ම නැගෙනහිර යුරෝපයේ අලුත් යුදමය තත්ත්වයක් ඇතිවන්නට පුළුවන් කියලා. ඉතින් මේ කාරණාව නිසා මේ දෙරට අතර ලොකු ආරවුලක් නැවතත් හටගෙන තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට අපි දකිනවා දැනට ආජෙන්ටිනාවේ බෝනස් අයරස් නගරයේ ආරම්භ වෙන G20 සමුළුවේදී ඇමරිකානු ජනාධිපති සහ රුසියානු ජනාධිපතිවරයා අතර තිබෙන්නට නියමිතව තිබුණු ද්විපාක්ෂික සමුළුවකුත් අවලංගු කළා තියෙනවා මේ යුක්‍රේනයේ ප්‍රශ්නය මුල් කරගෙන.
හොඳයි, අපි ඊළඟට අවධානය යොමු කරන්නේ ඉන්දුනීසියාවේ පසුගියදා ඇවිතිවෙච්ච ලයන් එයා ගුවන් යානයේ ඒ කඩාවැටීම සම්බන්ධයෙන් පළවන අලුත්ම ප්‍රවෘත්ති පිළිබඳව කතා බහ කරන්න. මේ වන විට වාර්තා වෙන පුවතට අනුව අමල් අපිට ආරංචි වෙන්නේ ඒ ගුවන් යානයෙන් සිද්ධ වෙච්ච ඒ මාරක අනතුර වලක්වා ගැනීමට හැකියාවක් තිබුණා. නමුත් ඒ ගුවන් නියමුවාට මේ ඇන්ටි ස්ටෝලිං සිස්ටම් එක හරියට පාලනය කරගන්න බැරි වුණා කියලා. මොකක්ද මේ විස්තරේ?
මధుර, ඇත්තටම මේක ඉතාමත්ම කේල්ජනක කතාවක් වෙන්නේ. මොකද මේ මගේ 189ක් රැගත් ගුවන් යානය ගුවන් ගත වෙලා විනාඩි 13කින් රේඩාපතෙන් ඉවත් වෙලා ඉන්දුනීසියාවේ මුහුදට කඩා වැටිලා ඒ ගුවන් යානයේ ගමන් ගත්තු සියලුම දෙනාම ජීවිතක්ෂයටපත් වෙනවා. මේ ගුවන් යානය මෑතකදී නිෂ්පාදනය කරපු බෝයිං 737 වර්ගයේ අලුත්ම මාදිලියේ ගුවන් යානයක්. ඉතින් මේකේ කාර්මික තත්ත්වය බලපුවාම අනෙකුත් ගුවන් යානාවලට වඩා සංකීර්ණ, ඒ වගේම ඉතාමත්ම අලුත් නවීනම පන්නේ ගුවන් යානයක් හැටියට තමයි මේක හඳුන්වලා තියෙන්නේ. ඉතින් එවැනි ගුවන් යානයක් කොහොමද මේ විදිහට අනතුරට ලක් වුණේ කියන කාරණාව තවමත් විභාගයට ලක් වෙමින් නැත්නම් පරීක්ෂණයට ලක් වෙමින් තියෙනවා. නමුත් ඔවුන් සොයාගත්තු මේ ෆ්ලයිට් ඩේටා රෙකෝඩර් එහෙම නැත්නම් අපි කළු පෙට්ටිය කියලා කියන ඒ උපකරණයේ තිබිච්ච ඒ මූලික කරුණු විශ්ලේෂණය කරමින් ඔවුන් දැන් එක්තරා නිගමනයකට ඇවිල්ලා තියෙනවා. මේ ගුවන් යානය රොබ කිව්වා වගේ ඇන්ටි ස්ටෝලිං සිස්ටම් එක, ඒ කියන්නේ ගුවන් යානයේ එන්ජිමේ වේගය හරි ප්‍රමාණයට පවත්වා ගන්න බැරි වෙන අවස්ථාවලදී ස්වයංක්‍රීයවම ඒ ගුවන් යානයේ දිශාව වෙනස් කරමින් එහෙම නැත්නම් ඒ ගුවන් යානය පාලනය කර ගැනීමේදී ගුවන් නියමුවාට ඒ සහාය වන ඒ උපකරණය ඒක හරි ආකාරයෙන් ක්‍රියා කරේ නැහැයි කියන කාරණාව ඔවුන් සොයාගෙන තියෙනවා. ඒකම ඔවුන් කියනවා මේ ගුවන් යානය ගුවන්ගත කරන්නට කලිනුත් මේ ගුවන් යානයේ ඒ ඇන්ටි ස්ටෝලිං කියන උපකරණය නිසි ආකාරව ක්‍රියා නොකරපු බව කීප වතාවකම මේ ගුවන් යානය කඩා වැටෙන්නට කලින් සිදුවෙච්ච ගුවන් ගමන්වලදී ඒ කාරණාව ගුවන් නියමුවන් මීට කලින් වාර්තා කරලා තිබුණයි කියලා. ඉතින් මෙතන ඉන්දුනීසියානු බලධාරීන් මේ වෙනකොට කියා සිටින්නේ ලයන් එයා ගුවන් සමාගම මේ ගුවන් යානය ගුවන් ගත කිරීමට සුදුසු තත්ත්වයක නොතිබුණු ගුවන් යානයක් තමයි මේ පාවිච්චි කරලා තිබුණේ. මේ උපකරණයේ දෝෂය නිසියාකාරයෙන් නිවැරදි නොකර මේ ගුවන් ගමන සිදු කිරීම මේ අනතුරට හේතුවක් හැටියට. ඒකමතර මේ ගුවන් යානය සම්බන්ධයෙන් බෝයිං සමාගමත් මේ වෙනකොට යම්කිසි පියවරක් අරන් තියෙනවා මේ ගුවන් අනතුර හේතුවෙන්. ඒක තමයි මේ ගුවන් යානයට සවි කළ තියෙන මේ නවීන ඉතාමත්ම සංකීර්ණ ඒ ස්වයංක්‍රීය උපකරණ මාලාව ඒවා හරියට හසුරුවන්නේ කොහොමද, ඒකම ඒවායේ යම්කිසි වරද්දක් තිබුණොත් එහෙම නැත්නම් ඒවා අක්‍රිය වුණොත් ඒ අවස්ථාවේදී මේක ගුවන් නියමුවාගේ පාලනය යටතට පත් කරගන්නේ කොහොමද කියන ඒ ගුවන් නියමුවන්ට ලබා දෙන උපදෙස් මාලාව ඔවුන් මේක හරි ආකාරයෙන් මීට කලින් කරලා තිබුණේ නැහැයි කියලා දැන් ඒවා අලුත් කරන්න එහෙම නැත්නම් මේ නිවැරදිව නැවතත් සකස් කරන්නට බෝයිං සමාගම තීන්දුව කරලා තියෙනවා.
ඔබ රැඳී සිටින්නේ අලෝවට විශේෂාංගයේ සමගයි. ලෝකයේ වටේ සිද්ධ වෙච්ච උණුසුම් සහ වැදගත්තරතුරු මේ සතිය ඇතුළතදී වාර්තා වුණේ මොන ආකාරයටද කියලා අපි කතා බහ කරමින් සිටින්නේ AFP ප්‍රතිජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධාන මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සමග. අමල්, අපි ඊළඟට අෆ්ගනිස්තානයේ කාබුල් අගනුවරට අවධානය යොමු කරනවා. තවත් බෝම්බ ප්‍රහාරයකින් දස දෙනෙකු පමණ මියගිය බව තමයි වාර්තා වෙන්නේ. මේ මියගිය පිරිස අතර එක්සත් රාජධානියේ ආරක්ෂක ආයතනයකට අයත් 5 දෙනෙකුත් ඉන්නවා කියලා ආරංචියක් ලැබෙනවා නේද?
මදුර, මේ බෝම්බ ප්‍රහාරය සිද්ධ වෙන්නේ කුඩා මෝටර් රථයක සවි කරපු බෝම්බයක් මරාගෙන මැරෙන ප්‍රහාරකරුවෙක් තමයි මේක දෙවෑන් රථය පදවාගෙන ඇවිල්ලා තියෙන්නේ. ඔහු මේ සමාගමේ G4S කියන මේ බ්‍රිතාන්‍ය ආරක්ෂක සේවාවන් සපයන පෞද්ගලික සමාගම ඒ ඔවුන්ගේ ගොඩනැගිල්ල ඉදිරියේ තමයි මේ රථය පුපුරවාගෙන තියෙන්නේ. එතනදී මේ සමාගමේ වැඩ කරන සේවකයන් 5 දෙනෙක් ඔවුන්ගෙන් එක් පුද්ගලයෙක් බ්‍රිතාන්‍ය ජාතිකයෙක් අනෙකුත් 4 දෙනා ඇෆ්ගන් ජාතික හෙරට මේ වෙනකොට නම් කරලා තියෙනවා ජීවිතක්ෂරපත් වුණා. ඒ එකම තවත් ඒ එතන ගමන් කරපු සාමාන්‍ය වැසියන් 5 දෙනෙකුත් ජීවිතක්ෂරපත් වුණා කියලා වාර්තා වෙනවා. ඊට අමතරව 30කට අධික පිරිසක් මේ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් තුවාල ලැබලා තියෙනවා. ඒ එකම මදුර හරියටම කී දෙනෙක් මේ ප්‍රහාරයට සහභාගී වුණාද කියන පිළිබඳ මතභේදයක් තියෙනවා. විශේෂයෙන්ම මේ රථය පදවාගෙන ආපු පුද්ගලයාට අමතරව තවත් කීප දෙනෙක් මරාගෙන මැරෙන බෝම්බ ඇගේ සවි කරගෙන මේ සමාගමට ඇතුළට ඇවිල්ලා ප්‍රහාර එල්ල කරයි කියලත් සඳහන් වෙනවා. ගිය සතියේත් මේ වගේ විශාල ප්‍රහාරයක් තිබුණා කාබුල් නුවර. විශේෂයෙන්ම පූජකවරුන්ගේ රැස්වීමකට මේ විදිහටම ප්‍රහාරයක් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළා. ඒකෙන් 50කට අධික පිරිසක් ජීවිතක්ෂයටපත් වෙලා තවත් 100කට වැඩි පිරිසක් රෝහල්ගත කරන්න සිද්ධ වුණා. ඒ ප්‍රහාරයේ වගකීම බාර අරන් තියෙන IS සංවිධානය. නමුත් මේ අලුත්ම ප්‍රහාරය, කියන්නේ G4S කියන බ්‍රිතාන්‍ය සමාගමට එල්ල කරපු ප්‍රහාරය, තලිබන් වරුන් මේ වෙනකොට ඒකේ වගකීම බාර අරන් තියෙනවා. ඉතින් තලිබන් වරුන් සමග අෆ්ගනිස්තාන් රජය අලුත් සාම වැඩපිළිවෙලක් ආරම්භ කරන්න ඔන්නමෙන්න තියා තිබීරි තමයි මේ විදිහට මේ ප්‍රහාරය එල්ල කළා තියෙන්නේ. හුඟක් අවස්ථාවලදී මදුර අෆ්ගනිස්තානයේ සාම සාකච්ඡා ඇතිවෙන්න ආසන්නයේදී මේ වාගේ තලිබන් වරු හෝ IS සංවිධානයේ පිරිස් තමන්ගේ ප්‍රහාර උත්සන්න කරන බවක් තියෙනවා. විශේෂයෙන්ම සාම සාකච්ඡා මේසයට යන්නට කලින් තමන්ගේ බලය ප්‍රදර්ශනය කිරීමක් හැටියට තමන්ට විතරම් හැකියාවක් තියෙනවා කාබුල් නගරයට ඇවිල්ලා මේ විදිහ ප්‍රහාර එල්ල කරන්නට කියලා. එවැනි කටයුත්තක් හැටියට තමයි මේ ප්‍රහාරත් එල්ල කරන්නට ඇත්තේ කියලා විශ්වාස කරනවා. මීට කලින් අවස්ථා කීපයකදීත් මේ බ්‍රිතාන්‍ය සමාගමට මේ විදිහටම ඔවුන් ප්‍රහාර එල්ල කරලා තිබුණා. විශේෂයෙන්ම මදුර මේ සමාගම තමයි කාබුල් නුවර සිටින බ්‍රිතාන්‍ය තානාපති නිලධාරීන්ට ඔවුන්ගේ ආරක්ෂාව සලසන්නේ. ඉතින් සංකේතාත්මකව මේක ඉතාමත්ම වැදගත් මර්මස්ථානයක් හෙට හඳුන්වන්න පුළුවන්. මේ විදිහට බ්‍රිතාන්‍ය තානාපති අංශයට ආරක්ෂාව සපයන සමාගමකට මේ විදිහට ප්‍රහාරයක් එල්ල කරන්නට පුළුවන් නම් මෙතනදී තලිබාන් වරුන් ප්‍රදර්ශනය කළා තියෙනවා ඔවුන්ට හැකියාවක් තියෙනවායි කියලා. කාබුල් නගරයේ මොනතරම් ආරක්ෂාව තිබුණත් ඔවුන්ට අවශ්‍ය වෙලාවට අවශ්‍ය විදිහට මෙවැනි දරුණු ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව තවමත් තියෙනවායි කියලා.
හොඳයි, අපි අද දවසේ එළවට අවශේෂංගයෙන් අවසාන වශයෙන් අවධානය යොමු කරන්නේ තවත් සුවිශේෂී පුවතකට. මේ පුවතේ මුල් පුවත පිළිබඳව අපි පසුගිය සතියේදීත් කතා බහ කරා. ඔබ දන්නවා තවමත් මේ ලෝකයේ මිනිස් ඇසට නිරාවරණය නොවුණු දූපත් සහ ගෝත්‍රිකයන් සිටින බව. එවැනි වූ දූපතක් පිළිබඳව, එවැනි වූ ගෝත්‍රිකයන් පිළිබඳව අපි පසුගිය සතියේ කතා බහ කරා. මේක මේ ඉන්දියාවේ අන්දමන් දූපත් සමූහයට අයත් දූපතක්, සෙන්ටිනල් කියන දූපත. මේ සෙන්ටිනල් දූපතේ වාසය කරන ගෝත්‍රිකයන් අතින් පසුගියදා ඇමරිකානු ජාතිකයක මරුමුවට පත් වුණා කියලා වාර්තාවක් වුණා. මේක හරියට චිත්‍රපටයක් කතාවක් වගේ. අමල්, මේ කතාවේ මුල් පුවත අපි ඉදිරිපත් කරා. නමුත් දැන් වාර්තා වන ආකාරයට අලුත්ම තොරතුරු මොනවද?
ජෝන් චෞ කියන ඇමරිකන් ජාතිකයාගේ තරුණයාගේ මේ මල සිරුර ලබා ගැනීමට තමයි මේ වෙනකොට ඉන්දියන් බලධාරීන් උත්සාහ කරන්නේ. නමුත් මේ නෝත් සෙන්ටිනල් කියන දූපතට ළඟා වීමටවත් අමාරු තත්ත්වයක් තියෙනවා. මොකද මේ දූපතේ ඉන්න 150ක විතර ජනගහනය ඔවුන් කිසිසේත්ම පිටස්තර ලෝකයේ අය සමග සම්බන්ධකමක් පවත්වන්නට කිසිම කැමැත්තක් දක්වන බවක් පෙනෙන්නට නැහැ. කිසියම් බෝට්ටුවක්වත් මේ දූපතට කිට්ටු වුණොත් ඔවුන් ඒ බෝට්ටුවට ඊතලවලින් ප්‍රහාර දීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඉතින් දැන් ඇමරිකානු බලධාරීන්, ඇත්තටම ඉන්දියාවේ ඉන්දියානු බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරලා තිබුණා මේ ඇමරිකානු ජාතිකයාගේ මලසිරුරවත් අඩුගානේ ලබා ගැනීමට කටයුතු කරන්නට කියලා. නමුත් දැන් හැඟීමක් ඇති වෙලා තියෙනවා මේ මලසිරුර මේ දූපතෙන් ඉවත් කර ගැනීම එතරම් ලෙහිසි පහසු කාර්යයක් නොවන නිසා, දැනටමත් සති දෙකකට වැඩි කාලයක් ගත වී තිබෙන නිසාත් මේ උත්සාහය අත්හරින්නටයි කියලා. මොකද මේකෙන් මේ මලසිරුර ලබා ගැනීමට ඔවුන් දිගටම උත්සාහ කරොත් අනෙකුත් අයටත් මේ ගෝත්‍රිකයන්ගෙන් තර්ජනයක් ඇතිවන්නට පුළුවන් කියලා. ඉතින් ඒ කෙසේ වුණත් මේ වෙනකොට ඇමරිකානු බලධාරීන්ගේ ඉල්ලීම මත ඉන්දියාව සහ ඉන්දියාවේ මේ බටපිරිස් මේ පිළිබඳ තවමත් හරි තීන්දුවක් අරගෙන කියලා අපිට වාර්තා වෙන්නේ නැහැ. නමුත් කෙසේ වෙතත් මේ තරුණයාගේ මේ ඉතාමත් අවාසනාවන්ත මරණය සම්බන්ධයෙන් ලොකු අවධානයක් යොමු වෙලා තියෙනවා. ඒකම මේ තරුණයා මේ ස්ථානයට ගියේ මදුර ඔහුගේ අරමුණ වෙලා තිබුණේ සියලුම අවවාද පැත්තකට දාලා, විශේෂයෙන්ම මේ දූපතට ඇතුළු වීමත් තහනම් කළා තියෙන ඉන්දියාව, ඒකත් නොසලකා මේ තරුණයා ගිහින් තියෙන්නේ ඔහු විශ්වාස කළා තියෙනවා ඔහුට හැකියාව තියෙනවයි කියලා. මේ දූපතේ සිටින මේ ගෝත්‍රිකයන් ක්‍රිස්තියානි ධර්මයට හරවා ගැනීමේ හැකියාවක් ඔහුට තියෙනවයි කියලා. ඉතින් ඒ පිළිබඳ පළවෙනි දවසේ ඔහු මේ දූපතට ඇතුළත් වෙලා එහිදී ඔහුට ප්‍රහාර එල්ල කරන අවස්ථාවේදී ඔහු තමන්ගේ ජීවිතේ බේරගෙන ඔහුගේ බෝට්ටුවට ඇවිල්ලා එක රැයක් ඔහුට ඉන්න හැකියාව තිබුණා. ඒ බෝට්ටු ඉන්න අතරතුරේදී ඔහු තමන් අත්විඳපු දේ පිළිබඳව පොඩි සටහනක් කරලා තිබුණා. ඒ අනුව තමයි අපි දැන් දන්නේ ඔහු මොන අරමුණකින්ද මේ දූපතට ගියේ කියන එක. නමුත් පහුවෙනිදා නැවතත් ඔහු මේ දූපතට ගමන් කරලා තියෙනවා මේ ගෝත්‍රිකයන් සමඟ සම්බන්ධතාවය ඇති කරගන්නට. ඒ අවස්ථාවේදී තමයි ඔහුට ඊතල වලින් පහර දීලා ඔහු ජීවිතක්ෂයට පත් වුණා කියලා විශ්වාස කරන්නේ. ඉන්දියානු ධීවරයන් මේ දූපත කිට්ටුවට ගිහිල්ලා තියෙනවා. ඔවුන්ටත් මේ දූපතේ ඉඳලා කිලෝමීටර් 2ක් ප්‍රමාණයට ඇතුල් වීම තහනම් කරලා තියෙනවා. ඉතින් මේ වෙනකොට ඒ ඉන්දියා ධීවරයන් මේ තරුණයාව ජෝන් චෞ කියන තරුණයාව මේ දූපතට රැගෙන ගියයි කියන ධීවරයන්ට මේ වෙනකොට ඔවුන්ව නීතියේ හමුවට ගෙනත් තියෙනවා, ඔවුන්ට නඩු දමලා තියෙනවා. නමුත් මේ තරුණයාගේ මලසිරුර සොයා ගැනීම තමයි දැන් ලොකු අභියෝගය වෙලා තියෙන්නේ. දැන් පෙනෙන විදිහට ඒ උත්සාහයත් අතහරින්නට සිද්ධ වෙලයි කියලා තමයි වාර්තා වෙන්නේ.
හොඳයි, ඒ පුවතත් සමගින් අද දවසේදී අපි ලෝවට විශේෂංගයේ නිමාවටපත් කරන්නයි සූදානම් වෙන්නේ. අපි ලබන සතියේ සිකුරාදා නැවතත් හමු වෙමු. ගෙවිගෙන සතියේ ලෝකයේ සිදුවෙච්ච උණුසුම් සහ වැදගත් තොරතුරු පිළිබඳව කතා බහ කරන්න අපිත් සමග සම්බන්ධ වුණේ AFP ප්‍රවෘත්තිජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල්, අපි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි ලබන සිකුරාදා නැවතත් හමු වෙමු. සුබ සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා.
ආයුබෝවන් මදුර.
Tell us what you think. Like us on Facebook or follow us on Twitter.